සදහම් සඳයවට කොඩවුණු ආදරණීය හිතවතුනි, මේ සෑම දිනාටම කියන්නට බොහෝ දේ ඇති, බෙදාගන්නටත් ඇති දෑ එමටයි. සමහර විට අහන්නට, විමසන්නට හා පැහැදිලි කරගන්නට ගැටලු ප්‍රශ්න කාරණා බොහොමයක් ඇති. ඒ සියල්ලෙන්ම පිරුණු දින කිහිපයක් නැතිනම් සුමානයක් හරහා සංකීර්ණ ගමනක යන්නට එන්නට සිදු වුණා. සෑම දිනාටම ඒ සියලු අත්දැකීම් අඩු වැඩි වශයෙන් ලබමින්, විඳිමින්, ඒ හරහා ගමන් කරමින් ආ ඒවාට මුහුණ දෙමින් ගමන් කරන ගමන් කරන්නට සිදුව තිබෙන මේ ජීවිතය එක් පැත්තකින් මහවදයක්, කරදරයක්, හිරිහැරයක්, අවහිරයක්, අසහනයක්, දුකක්. ඉන් එහාට ගිය අර්බුදයක්. මේ සියල්ල මැද, මේ සියල්ලටම හසු වුණු කුඩා උරුවක් වගේ තමා අපේ ජීවිත. මහ මුහුදේ, මහා සාගරයේ තනි වූ මුහුදේ රැලි, කුණාටු, සුලි සුලං, චණ්ඩ මාරුත, දියවැල්, එමෙන්ම පාවෙන අයිස් කඳු, තල්මස්සු, මිනිමෝරු, මේ සියල්ල මහා සියලු දෙනාම ඔබ හා මම නැමැති මේ පුංචි ඔරුව, පුංචි බෝට්ටුව, පුංචි නැව පෙරලන්න උත්සාහ කරනවා. හිතාමතාම හෝ නොහිතා මේ තමා සංසාර යාත්‍රාව. ඉතිහාසයට ගිහින් බැලුවොත් මානව ඉතිහාසයේ කිසිදු ගැටලුවක් ප්‍රශ්නයක් නොතිබුණු එක අවුරුද්දක් හොයාගන්න ලැබෙන එකක් නැහැ. කිසිම ඉතිහාස පොතක මොනම රටක් ගැන, මොනම ගෝත්‍රයක් ගැන, සංස්කෘතියක් ගැන ලියු ඉතිහාස පොතක එය නොලියවි ඇත්තේ කාගේ හෝ අතපසු වීමකින් නොවේ. කිසිම ඉතිහාසඥයෙකුගේ ඒ යථාර්ථය වන නිසා. කුමක් ද යථාර්ථය? විවිධ ගැටලු තිබුණා. ඉතින් බොහෝ දෙනෙක් හිතනවා අතීතයට ගියාම හරි හොඳයි, අතීතයේ කිසි ගැටලුවක් නැහැ. වර්තමානයේ තමයි ප්‍රශ්නේ, අතීතයේ වෙනම ගැටලු තිබුණා. ගාක් එහාට ගියාම හරි භයානක සත්තු හිටියා අතීතයට ගියාම. ඉතින් එහෙම කාලෙක ඒ සත්තුන්ට අහුවෙලා සත්තු මිනිස්යාව අනුභව කරන්නට ඇති, ආහාර විදිහට ගන්නට ඇති. අනාගතයේ එහෙම කාලයක් ගැන, කේතුමති රාජධානියක් ගැන ලස්සන හීනක් තිබෙනවා. ඒ අතීත පුරාවෘත්තයි, අනාගත හීනයි, මැද වර්තමානය මිරිකිලා පීඩාවට පත් වෙලා. මේ සියල්ල මැද බොහෝ දෙනෙකු අහන ප්‍රශ්නයක්, කොහොමද භාවනා කරන්නේ? කොහොමද හිත හදාගන්නේ? ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, ඊළඟට සමාජ ප්‍රශ්න. දැන් මෙහෙමනම් ප්‍රශ්න වලට නම් දෙන්න පුළුවන්, දිග ලැයිස්තුවක් හදන්න පුළුවන්. මේ සියලු ප්‍රශ්න අරුබුදත් එක්ක කොහොමද භාවනා කරන්නේ? සමහර ඇත්තන් කාලයක් භාවනා කරමින් ආ කල්‍යාණ මිත්‍රයන් මේ දවස්වල භාවනාව නවත්තලා හරි අමාරුයි, හිත එකඟ කරගන්න බෑ, වාඩි වෙන්න බෑ, වාඩි වී වෙනදා හිටිය වෙලාවෙ ඉන්න බෑ. දැන් මොනවා වෙලාද දන්නේ. මේ ඇත්තන් හිතනවා මේ ප්‍රශ්න කවදා හරි ඉවරුනහම නැවත වාඩි වෙන්න, නැවත හිත එකඟ කරගන්න. කල්‍යාණ මිත්‍ර වරුණි, එහෙම හරියටම දවසක් කියන්න පුළුවන් නම් තව දවසකින්, දෙකකින්, සතියකින්, සති දෙක තුනකින් ඒ හෙටින් උදා වෙන ලෝකය, ඒ දවස කිසිම ප්‍රශ්නයක් නැහැ, මොනම ගැටලුවක්වත් නැහැ. හොඳට වාඩි වෙන්න පුළුවන්, හිත එකඟ කරගන්න පුළුවනි. දැන් එහෙම හරියටම කියන්න පුළුවන් නම් මේ දවස් ටිකේ භාවනාව අතහැරලා දාලා ඉන්න පුළුවන්. සහ එතෙක් අපි ජීවත් වෙනවා කියන සහතිකයක් ලැබෙනවා නම්, නිරෝගීව ඉන්න පුළුවන් කියන සහතිකයක් ඒට එකතු කරන්න පුළුවන් නම්, මේ භාවනා කරගන්න තියෙන ඕනෙකම ඒ දවසතේ නොනැසී පවතී කියන ඒ වගකීමත් ලැබෙනවා නම්. ඒතර කාරණා හතරක්. මොනවාද හතර? මේ ප්‍රශ්න සියල්ල විසඳිලා සියල්ල කෙසේ වෙතත් අර හිත තැන්පත් කරගන්න පුළුවන් තරමට හොඳ සමාජ වාතාවරණයක්, ආර්ථික වාතාවරණයක්, දේශපාලන වාතාවරණයක්, සමාජීය වාතාවරණයක් මෙන්න ආවල් දවසේ උදා වෙනවා. තව සතියකින්, දෙකකින්, මාසෙකින්, මාස තුනකින් ලැබෙනවා. පළවෙනි කාරණේ. දෙවන කාරණේ ඒත් එක් අප ඉදි ජීවත් වෙයි කියන. තුන්වෙනි කාරණේ පිටියත් නිරෝගීව ඉඳ ලැබෙයි කායිකව හා මානසිකව. අතර මේ භාවනා කරගන්න තිබෙන ඕනෙකම, ඒ කැමැත්ත එයත් නොසිඳී පවතී. දැන් මන් දන්නේ කාට පුළුවන්ද මේ කාරණා හතර පිළිබඳව වගකීම ගන්න? හතර පැත්තකින් තියන්ට එකක් ගැන. මේ සියලු අත්දැකීම් අපට බල කර සිටිනවා. මේ කාරණේ නැවත නැවතත් අවධාරණය කරනවා, අපට බල කර සිටිනවා භාවනා කරන්නට කියා. ප්‍රශ්නේ තියෙන්නේ කරන්න බැරි කම. දැන් මේ සියල්ල එක්ක හිත හදාගන්න අමාරුයි. හිත ගැන අප කතා කර තිබෙනවා. හිත මේ භෞතික දෙයක් නොවේ කියන හිතන්නේ මානසිකයි. හිත අභෞතිකයි, පේන්ට් නැහැ, හැංගිලා තියෙන්නේ. මේ කාරණා, මේ වචන ඇත්ත වුණත් බොරු වුණත් හිත භෞතික කාරණා මත යැපෙනවා. මේ පටිච්ච සමුප්පන්නයි කියන්නේ ඒ නිසා. පටිච්ච සමුප්පන්නයි, මේ භෞතික සිදුවීම් මත හිත යැපෙනවා. සතුට, අසතුට ඒ භෞතික සිදුවීම් නිසා ඒ මත ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ආදරේ, වෛරය ඇති වගේ. සහ ඒ කාරණේ පැහැදිලිවම සිදුවීමකට තමා සතුටක් ඇති වෙන්නේ. සිදුවීමකට තමා අසතුටක් ඇති වෙන්නේ. සිදුවීමකට තමා බියක්, කෝපයක්, ආදරයක් උපදින්නේ. දෙයකට නොවේ සිදුවීමකට. ඒ පැහැදිලිනේ. ඊට යටින් තිබෙන කාරණේ තමා මේ කලබල හෝ සංසුන් බව, ආදරය, වෛරය, මේවා යම් සමාජයක බහුල වශයෙන් අත්දකින්නවද, කිසියම් සමාජයක් වැඩි වශයෙන් අත්දකින්නවද කිසියම් හැඟීමක්, ආවේගයක්. පැත්තක ඉන්න අයට ඒ හැඟීම, ආවේගය හේතුවක් නැතිව ඇතිවෙන්න ලොකු ඉඩක්, අවකාශයක් තිබෙනවා. හරියට වෛරස් වගේ. බෝවෙන්නේ වෛරස්. වෛරස් මනේ මේ බෝවෙන්නේ. තේ වෛරස් නිසා ලෙඩ බෝ වෙනවා. රෝගීයයි බහුල නම් කිසියම් සමාජයක ඒ රෝගයේ අර නිරෝගී කියන අයටත් ගෝවින්ට තියෙන ඊට වැඩි. වැඩි වශයෙන් සමාජයේ ඉන්නේ රෝගී නම්. මොනවා හරි එක රෝගයක් හිතන්න ඩෙංගු, කොවිඩ් එහෙම රෝගයක් වුණ හිඹිරිස්සා බෝවෙන් රෝග. එහෙමනම් අනිත් අයටත් ඒ රෝගය බෝවෙන්ට තියෙන ඉඩ වැඩි. මොකද මේ අවකාශයේ විසබීජ තියෙනවා. රෝගය නෙමෙයි අවකාශයේ තියෙන්නේ. අවකාශයට රෝගයක් තියාගන්න බෑ. අවකාශයට රෝග වැළඳෙන්නෙත් නෑ. ද වතුරේ නෑ ලෙඩක්. උලංගෙත් ලෙඩ නෑ. ඔය අල්ලන දොරවල් වල වාහන වල ලෙඩ නෑ. හැබැයි ලෙඩ බෝ කරන්න පුළුවන් විස බීජ තියෙනවා. මේ තමයි ඇත්ත. මේක මානසික කාරණාවලට තී විදිහමයි. ඔය ධර්මතා ඇත්තටම වෙන් කරන්න බෑ. භෞතික ධර්මතා මානසික ධර්මතා කියා. හරි අමාරුයි. එහෙම එකක් දෙකක් වෙන් කළා කියන්න පුළුවන්. නමුත් පොදුවේ බැලුවහම මේ එකම ධර්මතා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔය කායික මානසික කියා ලොකුවට බෙදන්නත් බෑ. දැන් බැලුව බැලමට එහෙම බෙදුවට මේ හරියට සංඛ්‍යා රේඛාවක් වගේ. ඒ ඔය සංඛ්‍යා රේඛා අපිට ඉගැන්වූ කාලේ රේඛාවක් ඇඳලා මැද බිඳුව ලියලා දකුණු පැත්තේ ධන 1 2 3 4 කියලා වම් පැත්තේ ඍණ 1 2 3 4. දැන් මෙහෙම හදුවාම ඔන්න ධන ඍණ කියලා දෙපැත්තක් පේනවා. විරුද්ධ දෙපැත්තක්. හැබැයි ඒ අපි ඉන්න තැන අනුව මේ එකම රේඛාවක්. එකම රේඛාවක් තැන් දෙකක් අතර තියෙන එකම අවකාශය දුරක්. ඒ වගේ එක පැත්තක් වැඩි වෙනකොට ඔන්න අපි කියනවා භෞතිකයි කියලා. අනිත් පැත්ත වැඩි වෙනකොට මානසිකයි කියනවා. ඒතර හැම ඔය මනුෂ්‍ය ජීවිතයක භෞතික හැම දෙයක් අස්සෙම මනස තියෙනවා. මානසික බලපෑම තියෙනවා. ඉතින් මේ රේඛාවේ අනිත් පැත්තට යන විට ඒ හැම මානසික තීරණයක් සිතිවිල්ල හැඟීමක් බලාපොරොත්තුවක් ඇතුළෙම භෞතික බලපෑමකුත් තියෙනවා. භෞතික බලපෑමකට යටත් තුළු මතකයන් බලාපොරොත්තු තීරණ හැඟීම් තමයි තිබෙන්නේ. සුද්ධ වූ දෙයක් නැහැ. සුද්ධ වූ කියන්නේ 100%ක්ම භෞතිකයි කියන්න පුළුවන් දෙයක් හෝ 100%ක්ම මානසිකයි කිව හැකි කිසිවක් මනුෂ්‍ය ජීවිතයක නැහැ. ගංගක එහෙම තියෙන්න පුළුවන්. කාන්තාරයක තියෙන්නත් පුළුවන්. හැබැයි මනුෂ්‍ය ජීවිතයක නැහැ. ඉතින් මේ කිසියම් චින්තන ස්වභාවයක් විසින් ආරෝපිත කළ අවකාශයක නම් අප ජීවත් වෙන්නේ. ඒ ආරෝපිතයන් ආරෝපණයන් ඉතිං හිතට පනින්. මේ ගැන බොහෝ පර්යේෂණත් කර තිබෙනවා. ඔය සමහර මතක දන්නේ ඔය ට්‍රාන්ස්ඩෙන්ටල් මෙඩිටේෂන් කියන එක TM භාවනා කියලා කාලයක් ජනප්‍රිය වුණා. අදත් ජනප්‍රියයි. මගේ ලංකාවේ කාලයක් ජනප්‍රිය වුණ දෙයක්. මේ රාමකෘෂ්ණතුමා පටන් ගත්ත දෙයක් මතක ඇටියට මෑට ගණන් වල වගේ ලෝකෙම ජනප්‍රිය වුණ දෙයක්. හරි ජනප්‍රිය වුණා. මන්ත්‍ර භාවනාව මන්ත්‍රය තනියම රහස් මන්ත්‍රයක් ඒ ගුරුවරයෙන් ඉල්ලගෙන මන්ත්‍රේ ජප කරනවා. කෙනෙක් නැවත 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 මේ මන්ත්‍රේ ජප කරනවා. ඒක තමයි භාවනාව, ට්‍රාන්ස්සෙන්ඩන්ටල් මෙඩිටේෂන්, TM. TM එක කෙටියෙන් කියනවා TM කියලා. මන්ත්‍ර භාවනා කියන්නත් පුළුවන්. සාමාන්‍ය මනස ඉක්මවා යන භාවනාව. මේක ඉතින් බැලුවාම නියම් විකාරයක් වගේ පේන්නේ, කිසි තේරුමක් නැති වචනයක් කොහේ නැවත 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 ඒ මන්ත්‍රය ඒ වචනේ කියනවා 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 කියනවා, කටින් හයියෙන් කියනවා, හිමීට කියනවා, හිතින් කියනවා. එහෙම කාලයක් ගියාම සිද්ධ වෙනවා, සිද්ධි වෙනවා කියා කියනවා. මේ සිද්ධි වුණාට පස්සේ කියන්නේ ඒ මන්ත්‍රයේ කම්පණයට අනුව තමන්ව කම්පණය වෙන්න පටන් ගන්නවා. ශරීරයේ හිත කම්පණය වෙනවා. ඒ කම්පණය වුණාම මේ කම්පණයට අනුව අපට පරිසරයේ කම්පණය වෙනවා. මේ විදිහට ඒ කතාව මේ හරි ජනප්‍රිය වුණා. සමතේ බහනව ජනප්‍රිය. ඉතින් මේ ගැන හුඟක් අය විද්‍යාඥයන්ව පරීක්ෂණ කළා. මේ හුඟක් විද්‍යාත්මක පරීක්ෂණයක තමයි මේ භාවනාව ලෝකෙ ගියේ, එංගලන්තේ, ඇමරිකාව වගේ රටවල. ওই බීටල්ස් කියන බීටල්ස් සංගීත කණ්ඩායමත් මේ භාවනාව පුහුණු වුණා. ඒකෙන් තමයි බටහිර ලෝකයට මේ භාවනාව හුඟක් ප්‍රචලිත වෙන්න එක හේතුවක්. ඒ බීටල්ස් බටහිර සංගීත කණ්ඩායම මේ TM ඒ භාවනාව පුහුණු වීම, මන්ත්‍ර භාවනාව. ඉන් කෙසේ හෝ මෙයා ඔප්පු කරනවා මෙහෙම දෙයක්. කොහොමද මේ එයා තෝරගන්නව නගරයක් කොහේ හරි ලංකාවේ මේ පරිශ්‍රණය කරන එක? අපි උදාහරණයකට කියමු. දැන් නුවර නගරය තෝරගන්නවා. තෝරගෙන කිසියම් දවසක කිසියම් වෙලාවක් වෙන් කරගෙන මේ භාවනාව පුහුණුව හැමදෙනාම ඒ වෙලාවේ භාවනාව කරනවා. පැයක් කියලා. එන්දේවි. හතරේ ඉඳලා පහ වෙනකල් පැයක්. එක තැනකට එක තැනට නෙමෙයි, නගරේ කොහේ හරි ඉන්න තැනක. ඊට පස්සේ මෙයා ඒ සංඛ්‍යා ගන්නවා. මොනවද? අනතුරු, වාහන අනතුරු, අපරාධ. අරගෙන ඔප්පු කරනවා ඒ වෙලාවේ අනතුරු අඩු වෙලා. වාහන අනතුරු අඩු සාපේක්ෂ වශයෙන් සාමාන්‍යයෙන් වෙන පැයකට වෙන අනතුරු, එහෙම නැත්නම් හැන්දෑව තුනේ ඉඳලා හතරට වෙන අනතුරු, ඒ දවසේ වෙන අනතුරු සාපේක්ෂ වශයෙන් අඩුයි. සමහරට ඇත්තෙම නැහැ. අපරාධ අඩුයි. අපරාධ ඇත්තෙම නැහැ කියා. ඒ පරේෂණ වාර්තා කියවුවොත් මේ කාරණේ සනාථ වෙයි. මේ කාරණේ මේ කියවන්න ලැබෙයි, පැහැදිලි වෙයි. දැන් මෙහි පරීක්ෂණ ගණනාවක් කළා. එකක් දෙකක් නෙමෙයි, සිය ගණනක් කරලා තියෙනවා. ඒක හැම පරීක්ෂණෙින්ම මේ ඔප්පු වෙලා තියෙනවා. දැන් ඒ භාවනා කළේ එක පිරිසක්. එයා නෙමෙයිනේ අපරාධ කරන්නේ. එයා වාහන පදවෙත් නෑ, පැත්තකින්දලා භාවනා කළා. හැබැයි අර වාහන පදවන අයතින් වෙනද වෙන අනතුරු සංඛ්‍යාව අඩු වුණා. අපරාධ කරන අය නෙමෙයි මේ භවනා කලේ. අපරාධ කරන අය දන්නේත් නෑ භවනා කරන බව. නමුත් මොන හේතුවක් නිසා හෝ ඒ අයට අපරාධ කරන්න හිතුන්නේ නෑ. දැන් මේ පරීක්ෂණත් එක්ක මේ භවනාව හරියට ජනප්‍රියයි. මේ පරීක්ෂණයක් අහම කවුද කොහොමත් කොටසක් සැක කරනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මනුෂ්‍ය කියන්නේ මීමැසි ජනපදයක් වගේ දෙයක් නෙමෙයිනේ. ඒක අනකට ඒ පැත්තට සියලුම මීමැස්සන් පියාඹන එහෙම ස්වභාවයක්. ඔය කූඹි ගුලක, කඩි ගුලක වගේ ස්වභාවයක් නෙමෙයිනේ. ස්වාධීන චින්තනයක් තියෙනවා කියා කියනවා. එතකොට ප්‍රශ්න කරනවා, සැක කරනවා, නැහැයි කියනවා, තර්ක කරනවා. ඒ සාමාන්‍ය ස්වභාවයක්. නමුත් මේක හරි සිත් ගන්නාසුළු කාරණයක්. මේ බලපෑම. මේ හැබැයි බෞද්ධ ඇහිම් බලන විට මේ පුදුමෙන්ට දෙයක් නැහැ. මොනවටද පුදුම වෙන්නේ? පටිච්ච සමුප්පාදය අප හැමදාම කියනවා අහලක් තියෙනවා. ඉතින් මේ පටිච්ච සමුප්පන්නයි මේ නාම රූප විඥාන මේ හැම එකක්ම පටිච්ච සමුප්පන්න එකක් නිසා අනික පවතිනවා. එකක් නිසා අනික හැඩ ගැහෙනවා. එක දෙයක් හැඩ ගැහෙන ආකාරයට ඊළඟ දේ හැඩ ගැහෙනවා. විඥානයේ යම් විදිහකට හැඩ ගැහෙන්නේ ඒ විදිහට තමයි නාම රූපේ හැඩ ගැහෙන්නේ. නාම රූපය හැඩ ගැහෙන විදිහට තමයි ආයතන හය හැඩ ගැහෙන්නේ. දැන් මේ විදිහට බැලුවහම මෙහි පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් එහෙමනම් මේ වැදගත් කාරණයක් ස්මතු වෙනවා. කුමක්ද? මේ ප්‍රශ්න නැති, ගැටලු නැති, ඒ වගේම අරුබුද නැති කාලෙක හිත සංසුන්. ඒක අනිත් පැත්තනේ. ඒ වගේම මේ සංසුන් හිතකට පිළිවන් අර්බුද අඩු කරන්න සමාජයේ තියෙන මෙකෙන පාරට බහලා කෑ ගහලා නොවේ ඔය පැත්තකට වෙලා භාවනා කළා පුළුවන් බැරි නේ. දැන් මේ විද්‍යාව කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණෙනි. මේ දෙපැත්තටම යනවා. එහෙමනම් මේ ප්‍රශ්නත් එක්ක හිත එකඟ කරගන්න බෑ කියන එක නෙමෙයි ඇත්තටම මේ අපංකම. මේ වෙලාවේ කලෙහි හැකි කලෙහිතු හොඳම පින්කමක්. හොඳම පින්කමක්, අති විශිෂ්ට පින්කමක් තමයි භාවනා කිරීම. ඒට වඩා පින්කමක් ගැන නම් හිතාගන්න බෑ. තව පින්කම් තියෙනවා. මේ කාලේ කාටත් අමාරුයි. ඉතින් කෑම බෙදා ගන්නට පුළුවන් නම් හරි හොඳයි. බේත් ජාති හොයලා දෙන්න පුළුවන් නම් හරි හොඳයි. බේත් හොයාගන්න බැරි අයට එහෙම පින්කම් තියෙනවා. නමුත් මේ සියලු පින්කම් අතර අතිවිශිෂ්ට වූ මහත්ඵල මහානිසංස පින්කම තමයි භාවනාව. ඇත්තටම එලා භාවනා කළා. කොහෙ හිටිය? ගෙදර හිටිය. කැලේ හිටිය. භාවනාව නිර්මාණයක්. සමත භාවනාව කියන්නේ නිර්මාණයක්. විදර්ශනාවට එනකොට ඒ නිර්මාණයේ ඉහාට ගිය දෙයක්. මේ නිර්මාණ නොකරන තැනකට නේ විසංකතයකට යන්නේ, අසංකතයකට. ඒ නිර්මාණ නෑ. නමුත් සමත භාවනාව ගත්තාම හිතවතුනි එතෙන්දි කරන්නේ නිර්මාණයක්. කුසල් උපදවනවා. කුසල් උපදවනවා. කුසලස්ස සම්පදා. ඒ තමයි සමතය. විදර්ශනාවට එන විට තමයි සචිත්ත පරියෝධපන. ඒ හිත සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත පිරිසිදු කරගන්න. එද කිසිම නිර්මාණයක් නොවන තැනකට මොනවත් ඒ හිතින් කර්ම නිෂ්පාදනය වෙන්නේ නැහැ. කිසිවක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. හැබැයි ඊට කලින් කුසලස්ස උපසම්පදා. කුසල් නිර්මාණය කරන්න පටන් ගන්නවා සමතේදී. මේ වඩ වඩාත් කුසල සිතිවිලි අවැසි යුගයක්, අවැසි කාලයක්. මේ රටින් අපි බොහෝ දේ ලබා ගත්තා. මේ රටින්, මේ පොළොවෙන්. ඒ නයි මන් දන්නේ කොහොම ගෙවන්න පුළුවන් වේද කියලා. හැබැයි ඒ නයින් ටිකක් හරි ගෙවෙනවා. මේ කුසල් සිතිවිලි මේ අපේ පොළොවට, අපේ අහසට, අපිට මුදා හරින්න පුළුවන් නම්, ඉමින්ම අර අර පරීක්ෂණේ ලංකාවෙත් කරලා බලන්න පුළුවන් ඕනෙම කෙනෙකුට පිරිසක් එකතු කරගෙන ඊට කලින් පොලිසියෙන් ওই රෝහල් වලින් සංඛ්‍යාලේඛන ටිකක් අරගෙන අපරාධ වුණු රියානතුරු වුණු ඒ සංඛ්‍යාලේඛන අරගෙන ඒවා අඩු දවස් වැඩි දවස් අඩු වෙලාවල් වැඩි වෙලාවල් තියෙනවනේ ඊළඟට සාමාන්‍ය අගයක් තියෙනවා ලොකු වෙනසක් නැහැ සාමාන්‍ය අගයක් තියෙනවා මාසික වෙන අනතුරු අපරාධවල සාමාන්‍ය අගයක් තියෙනවා ඒ අගේ දශම ගානේ කියහා මියා වීම නෙවෙයි කිසියම් පිරිසක් භාවනාව පුහුණු වෙලා එහෙම වෙලාවක් වෙන් කරගෙන හැමදේම මාසයක් විතර එක වෙලාවක එක ගමක එක නගරයක එක පළාතක එහෙම භාවනා කළොත් බලන්න පුළුවන් මේ මාසේ වෙනසක් වෙනවද කියලා. ඉතින් මේ ගෙවල් ඇතුලේ නම් වක් අය අත්දකිනවා. බොහෝ දෙනෙකු අත්දකිනවා ගෙවල් ඇතුලේ. මේ ගෙදර ලොකු වෙනසක් වුණු බව, රස්සාව කරන තැන ලොකු වෙනසක් වුණු බව මේ එක්කෙනෙක් භාවනා කරලා ඒ බව අපිට බොහොම සතුටින් බොහෝ දෙනෙක් කියනවා. ප්‍රශ්න තියෙන්නේ මේක මේ ටිකක් ඊට එහාට ගෙනියන්නත් පුළුවන් ඊට එහාට ගෙනියන්නත් පුළුවන් පටන් ගන්න තියෙන්නේ හිතින් හිතින් පටන් ගන්න සත්තු පටන් ගන්න පරිසරයේ මිනිස්සු පටන් ගන්නටින් ඒ තමා මිනිස්සු ආතිරිසං අතර හඳුනා ගන්නට පුළුවන් පැහැදිලි වෙනස. මනුෂ්‍යයා පරිසරය වෙනස් කරනවා. පරිසරයට අනුව සත්තු වෙනස් වෙනවා. ඉතින් අපිට ඕන කෙනෙක් වෙන්න පුළුවන්. මනුෂ්‍යයෙක් වෙන්නත් පුළුවන්. සතෙක් වෙන්නත් පුළුවන්. භාවනා යෝගින් දෙදෙනෙකු භාවනා වැඩසටහනක අතරමැද ලැබුණු විවේකයේදී විරාමයේදී ඒ එළියේ මළුවේදී ඇති වුණු දෙබසක් ගැන අප අසා තිබෙනවා. මේ ජනප්‍රිය කතාවක් උඩ බලලා එක යෝගියෙකු කියනවා ඔබට පෙනෙනවද අර හෙළවෙන කොඩිය ඒ පන්සලේද මොනහරි පන්සලේ කොඩිය හෝ බෞද්ධ කොඩිය එල්ලලා තියෙනවා පේනවද අර හෙළවෙන කොඩිය එවිට අනිත් යෝගියා කියනවා හෙළවෙන්නේ කොටිය නොවේ උලඟයි උලඟයි හෙලවෙන්නේ නෑ මුල් යෝගියා කියන නෑ ඔබට උලඟ පේන්නේ නෑ ඔය පේන්නේ කොඩිය ඔය හෙලවෙනවා පේන්නේ කොඩිය නෑ උලඟ හෙලවෙනවා කිය යෝගියා කියනවා හරි කොඩිය හෙලවුණාට කොඩිය හෙලවෙන්නේ උලඟ තිස්සානේ එනිසා උලඟ හෙලවෙන උලඟ තමයි අපිට පේන්න ඕන බලන්න ඕන. දැන් මෙහෙම මේ දෙදෙනාට මේ නිශ්චිත නිගමනයකට එන්න බැරි වුණා. ගුරුවරයාට ගිහිල්ලා කිව්වා ඒ පමණට මේ හෙලවෙන්නේ කොඩියද උලඟද කියන ගැටලුව ඉස්සරදයක් බවට පත් වුණා. ඉසරදයක් නිින්දයන් නැති ප්‍රශ්නයක් බවට පත් වුණා. ඒ නිසානේ ගුරුවරයාගෙන් අහන්නට ඇත්තේ. ගුරුවරයාගෙන් ඇහුවා අර කොඩිය හෙලවෙනවා. එතකොට මේ යෝගියා කියනවා මේ යාළුවා කියනවා නෑ ඒ හුලඟයි හෙලවෙන්නේ කියා. මට නම් පේන්නේ කොඩිය හෙලවෙනවා. මෙයාට හුලඟ හෙලවෙනවා පේනවා. ඇත්තටම කොඩියද හෙලවෙන්නේ උළඟද හෙළවෙන්නේ. එතනදී ගුරුවරයා කියූ කතාව අහලත් ඇති, හිතා ගන්නටත් පුළුවන්. පොඩියත් නෙවෙයි, උළඟත් නෙවෙයි හෙළවෙන්නේ. ඔබේ හිත. ඔබේ හිත හෙළවෙන්නේ. දැක්කදී ඒ දුටු දේ නිසා ලොකු ප්‍රශ්නයක් හදාගත්තා. නින්ද යන්නේ නැති ප්‍රශ්නයක් හදාගත්තා. දැන් ඒ චලනය වෙන්නේ හිත. හිත තමයි එහාට මෙහාට පෙරලෙන්නේ. නීවරණයක්, විචිකිච්ඡාවක් එක්ක. එහෙමනම් දැන් ප්‍රශ්නේ මේ හිතේ චලනේ නවත්තන්නට කොඩිය නිශ්චල කරන්න ඕනේද? උලඟ නවත්තන්නට ඕනේද? දැන් කොඩියයි හෙලවෙන්නේ කියපු කෙනා එහෙනම් හිතනවා, එහෙනම් මගේ හිත ඒකාග්‍ර කරගන්න, නිශ්චල කරගන්න, නොසෙල්වි තබා ගන්නට නම් කොඩිය හෙලවෙන්න නොදී කොහේ හරි හොඳට හිර කරලා ඇන ගහලා තිබ්බනම් හරි. උලඟ හෙලවෙනවා කියපු කෙනා හිතනවා, එහෙනම් මගේ හිත නිශ්චල කරගන්නට නම් උලඟ නවත්තන්න ඕනේ. උලං හමන් නැති වෙන්න මොනවා හරි ආවරණයක් දාන්න ඕනේ. එහෙම දැම්මොත් නවති, එතන මගේ හිතත් නිශ්චල වෙයි. හිතවතුනි, ඒ විදිහට හිතක් නිශ්චල කරන්න බෑ. මේ උලං හැම පැත්තෙම හමනවා. ඒ හුලං වලට අහුවෙන දේවල් ගහගෙන යනවා. එහාට මෙහාට ඇඹරෙනවා. ඒ පැත්තට මේ පැත්තට පෙරලෙනවා. ඒ තමා හේතුඵලවාදී. හේතුඵලවාදී. ඒ තමා. මේ හුලඟක් හමන විට දේවල් ගසාගෙන යෑම, ඉලිප්පීම, ඇකිලීම, පෙරලීම සිදු වෙනවා. මොකද පුදුම වෙන්න තියෙන්නේ. එහි තිබෙනවද පුදුම වෙන්න යමක්. පුදුම වෙන්න ඕනේ. කිසිම දෙයක් වුණේ නැත්නම් හුලඟක් හමන විට. ඒ හමන සුළඟේ වේගය හා කොපමණ වෙලාවක් හමනවද කියන සාධක දෙක උඩ තීරණය වෙනවා මොන විදිහේ පෙරලීමක්ද වෙන්නේ කියලා. සාමාන්‍ය හුලඟක් නම් ඔය ලේන්සුවක් වන්නලා තියෙන හුලඟේයි, හැබැයි ලොකු ඇඳ ඇතිරිල්ලක්, බ්ලැන්කට් එකක් වගේ දෙයක් හුලඟේ අනේකක් නැහැ. හැබැයි ඊට වැඩිය තද හුලඟක් වැඩි වෙලාවක් තිබ්බොත් ඒ දේවලුත් ගහගෙන යන්න පුළුවන්. ඊටත් වැඩි හුලඟක් ආවොත් වහලවල් හිටන් ගහගෙන යන්න පුළුවන්. වාහන අනිත් පැත්තට පෙරලෙන්නත් පුළුවන්. ගෙවල් වුණත් ගහගෙන යන්න පුළුවන්. හැබැයි එහෙම වුණාම පුදුම වෙනවා. කම්මුලිය අත තියාගෙන පුදුම වෙනවා, අයියෝ හරි පුදුමයි මෙහෙම වුණා. එහි පුදුම වෙන්නේ උලඟ හමන බව නොදුටු නිසා. ඒ උලඟ හේතුවනේ. උලං හමන බව කලින්ම දැක්කනම් ඒ වේගයක් දැනුණනම් ප්‍රතිඵල ගැන, ප්‍රතිඵල නරක වුණත්, එයින් ලොකු හානියක් වුණත් පුදුම වෙන්න දෙයක් නැහැ. මේ හේතුඵල සම්බන්ධය අවබෝධ කරගත්ත කෙනාව පුදුමයට පත් කරන්න බෑ. කිසිම දෙයකින් පුදුමයට, විශ්මයට පත් කරන්න බෑ. මොකද හැම විටම හේතු දකිමින් ඉන්නේ. හේතු දකිමින්. ඒතර හේතු එකතු වන විට නිශ්චිත ඵලය කලින්ම කියන්න පුළුවන්. මේ විදිහට හේතු එකතු වන විට 100% කොහොම වෙතත් මෙන්න මෙහෙම පෙරලියක් වෙන්න පුළුවන්. මේ එන ළඟේ අනුව, එන දිශාව අනුව මේ පැත්තේ තියෙන දේවල් ගහගෙන යන්න පුළුවන් කියලා. අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. හැබැයි එතෙක් අන්ධව හිටි කෙනෙක් එකපාරට මේවා පෙරලෙනවා දැක්කහම පුදුම වෙනවා. කොහොමද මෙහෙම වුනේ? හරි පුදුමයි. ඒ අර ඵල ප්‍රතිඵල විතරක් සිදුවීම් විතරක් දකින්න කෙනා. දකින්නේ ආ සිදුවීම පමණයි. සාධක නොවේ. හේතු නොවේ. මේ කිසිම දෙයක පුදුම වෙන්න දෙයක් නැහැ. එයින් කියවෙන්නේ අනිවාර්යයෙන්ම විය යුතුමයි කියා. එහෙම ප්‍රාර්ථනයක් නොවේයි. නමුත් පුදුම වෙන්න දෙයක් නැහැ. කාලයක් තිස්සේ හේතු එකතු වෙමින් එකතු වෙමින් එකතු වෙමින් ආවා. එකතු කරමින් එකතු කරමින් එකතු කරමින් ආවා. හරියට අහස් වෙදින්නක් වගේ පුරෝමින් කොටමින් පුරෝමින් කොටමින් පුරෝමින් කොටමින් ආ මේ බඳු අවස්ථාවක තමා භාවිත මනසේ අවශ්‍යතාව හා වැදගත්කම වඩා අවධාරණය වෙන්නේ. වෙන කවර කලකටත් වඩා එක් පැත්තකින් කම්පනීට පත් නොවීන්ට අනික් පැත්තෙන් මේ කුණාටුවට අසුව ගහගෙන යන්නැතුවයින්ට තුන්වෙනි කාරණය අපි ගහගෙන යන්නැත්තම් ගහගෙන යන තවත් එක්කෙනෙක් දෙන්නෙක් හරි නවත්ත ගන්න පුළුවනි. අප නැවතුනොත් තවත් අය නවත්ත ගන්න පුළුවන්. හේතු සියල්ල එකතු වෙලා ප්‍රතිඵලයක් ආවෙ නැත්නම් තමයි පුදුම වෙන්නේ. හොඳට අවුව පායලා තියෙන වෙලාවක අහසේ එකම වලාකුලක්වත් නැති වෙලාවක එකපාරට වැස්සෝ මොනතරම් පුදුමයක්ද? අන්න ඒනම් පුදුමයට කාරණයක්. අහසේ වලාකුලක් නැ එකක්වත්, වැහි වලාකුල් එකක්වත් නැ, වයිනෝ. නමුත් මේ උදේ සිට කළු වලාකුල් මෝදු වෙමින් මුදුනට එකතු වෙමින් අහස කළු පාට වෙමින් වැහි වලාකුල් වලින් පිරෙමින් විදුලි කොටමින් අකුණු ගැසමින් එන පුපුරමින් එහෙම හේතු පෙන්නවනේ පෙරනිමිති. ඉතින් එහෙම පෙන්නලා උදේ ඉඳලා එතකොට දවල්ට හරි හැන්දෑවට හරි රැට හරි වැස්සොත් ඒක මොකද්ද පුදුමෙන්ට තියෙන්නේ? පුදුමෙන්ට තියෙන්නේ අර සියල්ල ඇහුනෙත් නැත් දැක්කෙත් නැත්තම්. එන අන්දනම් වීරිනම් සහ ඇඟට දැනුන්නේ නැත්තම් මේ වායු පීඩනයේ නිසා දැනෙන රස්නේ ඒ ඇඟට දැනුනේ නැත්නම් ඒ කාරණා තුනින්ම අසංවේදී නම් එහෙමනම් එකපාරට වහිනකොට පුදුම වෙන්න ඕන. එහෙම නැත්නම් ඇස් තිබුණත් කන් තිබුණත් ඇඟට සංවේදී වුණත් ඔය ඒව ගණන් ගන්න නැතුව හිටියනම් ඔය වෙන ලෝකෙක නම් ජීවත් උනේ එකපාරට වහිනකොට ඒත් පුදුම වෙනවා. මේ දෙමි හේතු පේන විට පේන විට පේන විට කොයි වෙලේ හරි වහින්න පුළුවන් බව දන්නවා. හරියට වෙලාව කියන්න බැරි වුණත් මිලිමීටර් කීයක වැස්සක්ද කියන්න බැරි වුණත් අද වහින්න ඉඩ තියෙන බව දන්නවා. ඒ නිසා එක දැනගෙන නිකන් ඉන්න. ඒ නිසා දුර ගමන් යන්නේ ගියත් කුඩයක් අරගෙන යයි. වේලෙන් දාලා තියෙන රෙදි ටික ඇතුළට ගනි. වේලෙන් දාලා තියෙන වී ටික මිදිස් ටික ඇතුළට ගනි. අනිත් ඇටත් කියලා වැස්සක් එනවා. ඒක නෑ අම්මේ නෑ තාත්තේ මොන වැස්සක්ද මේ හොඳට තියෙන. එයාට පේන්නේ නෑ. නමුත් වැස්සක් නිසා ගේ ඇතුළට වෙලා ඉන්න. දැන් මේ පණිවිඩයේ දෙනවා කියන්නේ ඔය මුරුක සංවරසාවට කලින් දෙවියන් ඇවිත් ගෙවල් ඇතුළට ලයින්ට් අහන්නේ ටිකද? මේ පොතේ නම් තියෙන්නේ එහෙම. එහෙම කිව්වත් අහන්නේ ටිකද? මොන පිස්සුද? එහෙමත් වහිනවද? හැබැයි වැස්සට තෙමුණාම මේ දෙවියන් ඇවිල්ලා එහෙම කිව්ව බව මතකත් නැහැ. ඒ තමයි පළවෙනිම කාරණේ, සිහි බුද්ධිය නැති වෙලා යන. ඒ මුරුගසං වරුසාවට අහු වුණාම මුලින්ම වෙන්නේ සිහි බුද්ධිය නැති වෙන. එතින්දි හරි මතක් වෙනවා නම් ආ මෙහෙම අනාවැකියක් දෙවියන් ඇවිත් අපට කීවනේ. ඒ නිසා දැන් තෙමුණක් කමක් නැහැ. මේ මුර්ග සිටිවිලි එන්ට කලින් සංඥාව එන්ට කලින් විජහට ගේ ඇතුළට යන්න ඕනි කියලා යන්න පුළුවන්. නමුත් එහෙම යන්න අමාරුයි. ඒ වැස්සට තෙමුණාම මුලින්ම වෙන්නේ සිහි බුද්ධිය නැති වෙනවා. ඉන්පස්සුව තමන් කවුද කියන එක මතක නැහැ. සිහි බුද්ධිය නැති වුණු සැනින්ම තමන් කවුද කියන කාරණේ තමන්ට අමතක වෙනවා. තමන් කවුද? සිංහලද? බෞද්ධද? කතෝලිකද? මොන ආගමද අදහන්නේ? කීපාරක් පන්සල් ගියාද? බණ ඇහුවද? දන් දුන්නද? පන්සිල් ගත්තද? ඔක්කොම පැත්තකින් තියෙන කීවතාවක් පන්සිල් ගත්තද කියන කාරණේවත් මතක නැහැ. ඔක්කොම තමන්ව අමතක වෙලා තමන්ගේ නම නොවේ, රැකියාව නොවේ, මේ කාරණා අමතක වෙනවා. දී අනිත් අය ගැන ඉතින් අමතක වෙන එක පුදුමයක් නෙවෙයි. මේ අනිත් කෙනා මිනිස්සෙක් කියන හැඟීමක් දෙන්නේ නැහැ. සිහි බුද්ධිය නැති වුණාම ඒ මට්ටමට. ඉතින් අනිත් අයටත් ඒ වගේ. හැමෝම පේන්නේ හතුරන් විදිහට. තමන්ව විනාශ කරන්න එන අය විදියට. ඇත්තේ නෙවෙයි. මේ අවකාශයේ තිබෙන ඒ මෘග සංඥාවෙන් දියබත් වුණාම, හෙම්බත් වුණාම සී බුද්ධිය නැති වුණාම ඉතින් බේරෙන්න ඕනේ මෘග සංඥාවෙන් මිස හිතවතුනි වෙන කාගෙන්වත් නොවේ. අප බේරෙන්නට ඕනේ අපේ හිතවල පහළ වෙන මෘග සංඥාවෙන්. හැබැයි මෘග සංඥාව ඇති වෙලා සිහි බුද්ධිය නැති වුණාම හිතෙන පළවෙනි කාරණේ අනිත් අයගෙන් තමයි අපි බේරෙන්න ඕනේ. ඒ අය අපිව විනාශ කරනවා. ඊට කලින් අපි ඒ අය විනාශ කරන්න ඕනේ. ඉතින් හැමෝම මෙහෙම හිතන්ට ගියාම එතන මොන විදියේ තත්ත්වයක් එයිද කියා හිතා ගන්න පුළුවන්. එක්කෙනෙක් එහෙම හිතුවාම හිතනවා නම් අනිත් අයට එහෙම හිතෙන්නේ නැත්නම් එයා බැඳලා දාලා හරි තියන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම හිතෙන්න පටන් ගත්තාම එළියට බැස්ස හැම දිනාටම කාගේ සරණක්ද කාගේ පිහිටක්ද මෘග සංඥාව අවකාශයේ තිබෙනවා. ඒ හිත් ආරෝපණය වුණොත් පළමුවෙන්ම නැතිව යන්නේ සිය බුද්ධිය. තමන් කවුද කියන කාරණේ. තමන් කවුද කියලා තමන් දන්නේ නැත්නම් තමන්ට තමන් හඳුනා ගන්න බැරි වෙනකොට අනිත් අය කොහොමද අඳුරගන්නේ? මේ කතන්දරේ තව දිගපළට අපට කියන්නත් පුළුවනි, අහන් ඉන්නත් පුළුවනි, හිතන්නත් පුළුවනි, කල්පනා කරන්නත් පිළිගන්න. නමුත් මෙහි පණිවිඩය සරලයි. එකක් තමා පුදුමයට දෙයක් නැහැ. යාන්තම් වලාකුල දෙකක් මොදුවෙන්ට පටන් ගන්නකොටම හිතා ගන්න තිබ්බා මේකට තව වලාකුල් එකතු වුණොත් අකුණු ගහලා හින ගහලා පුපුරලා මේ මෘග සංවරසාව වහී කියන එක. මේකට නොතෙමීන්ට ඕනේ කියන කාරණේ පුළුවන් අය පරිස්සම් කරන්න ඕනේ කියන කාරණේ. හා මේ වැස්සට අහුණු අය කෙරෙහි ලොකු අනුකම්පාවක් ඇති වෙන්නේ. ඇත්තටම කරුණාව ඒ අයට අවශ්‍යයි, ආදරය අවශ්‍යයි. ඒ අයගේ වරදක් නොවේ. එකම වරද ඒ අය තමන්ගේ සිහි බුද්ධිය නැති කර ගැනීම. ඒ ලොකු වරදක්. ඒ කවුරුවත් දඬුවම් දෙන්න ඕනේ නැහැ ඒ වරදට. සමාව දෙන්න ඕනේ වරදක්. අපත් හැකි පමණින් සීබුද්ධිය ඇති කරගෙන අන් අයටත් සීබුද්ධියේ යාන්ත්‍රණය ආදර්ශයෙන් පෙන්වලා දෙන්න. ආදර්ශයෙන් කතාවෙන්ම නොවේ, ආදර්ශයෙන් ඒ අයටත් පේන්න ඇහෙන්න දැනෙන්න සලස්වන්න පුළුවනි නම් එය යුගයේ යුතුකමක්, වගකීමක්. එය රාජකාරියක් නොවේ, දේවකාරියක් නොවේ, බුද්ධකාරියක්. අපිට කරන්නේ අපිට කළ යුත්තේ ඒ බුද්ධකාරියයි ආදරයෙන් කරුණාවෙන් ආ මෛත්‍රී ඒ සිටිවිල්ලත් සමග අපි ටික වෙලාවකට නිහඬ වෙමු. නිසල වෙපෝ ඒ ආදරණීය කරුණාව මෛත්‍රිය මෘග සංඥාවට අහුණු අහුවෙන සියලුම දෙනා කෙරෙහි ඇති කරගන්න පුළුවන්ද බලමු. අපේ සිහි බුද්ධිය නැති කරගන්නේ නැතිව. මෘග සිටිවිලි සංඥා මෘග සංඥා විදිහට හඳුනා ගන්නට තරම් සිහිබුද්ධිය මෘග සංඥාවෙන් සංඥා වූ හැම දෙනාටම තමන් මනුෂ්‍යයන් කියන ඒ මිනිස් සංඥාව හඳුනා ගන්නට තරම් සිහිබුද්ධියක් පහළ වේවා කියා අපට ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද? මෘග සංඥා ඉවත් වේවා, මනුෂ්‍ය සංඥා න පහළ වේවා. මේවා තේරුම් බේරුම් කරගන්නට තරම් සිහි කල්පනාවක් ඇති වේවා. ඒ හේතුවාදී යථාර්ථවාදී සුබ පැතුමත් සමග සාකච්ඡාවට පිවිසෙමු. අහන්ට කියන්ට මේ අවස්ථාව
අවසරයි සර්. අවසරයි සර්. භාවනා යෝගීන්ට ලොකු අභියෝගයක් තමයි මේ දේශනෙන් කියවෙන්නේ කියලා මට හිතෙනවා. එක පැත්තකින් සමාධිය වෙන හැලහැප්පීම් තේරුම් ගන්නත් වෙනවා. තේරුම් ගත්තේ නැත්නම් අපි විසින් කළ යුතු යුතුකම් වගකීම් හරියට කරන්න බැරුව යනවා. ඒක තේරුම් ගන්න ගියාම ඒකෙම බුදුරබ් බවට පරිවර්තන වෙන ගතියක් දැනෙනවා. ඒ කියන්නේ අපි සංඥාවකට නෙගටිව් තේවල් මෝර්ග සිතුවිලි ඇති වෙන්න පුළුවන්. කොහොමද ඒක වෙන් කර හඳුනා ගන්න? ඒ කියන්නේ එක පැත්තකින් අපිට සමාජයෙන් වෙන් වෙලා ඉඳක් බෑ. ඒක තේරුම් ගත යුතුයි යුතුකම් වගකීම් කරනවා නම්. හැබැයි ඒක තේරුම් ගන්න ගියාට පස්සේ ඒකම මේ කුණු ටික විඥාණයට එකතු වෙනවා. කොහොමද ඒක සුද්ධ කරගෙන අපේ කොටසක් කරමින් යන්නේ? මොකද අභියෝග දෙකක් තියෙනවානේ. දැන් භාවනා යෝග්‍යකුට නැති භාවනා කරන්න නැති කෙනා ඔක ගැටලුවක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද එයාගේ ඉලක්කය සමාලයට පැහැදිලි. නමුත් අපිට දෙත්ත රෝල් එකක් තියෙනවා. එක පැත්තකින් යුතුකම් අගකීම්, අනිත් පැත්තෙන් අපි මේ ගමන් මාර්ගය යන්න ඕන. ඒ වගකීම කොහොමද කරන්නේ සර්? ඒක තමයි මගේ ප්‍රශ්නේ.
ඔව් මේ ලොකු අභියෝගයක්. ඔබතුමා කිව්වා වගේ මේ සාමාන්‍ය කෙනෙකුට ඒ ප්‍රශ්නේ එපමණ උග්‍රව දැනෙන්නේ නෑ. එයාගේ ආධ්‍යාත්මික ඉලක්කයක් නෑනේ. ඒ නිසා තියෙන්නේ ලෞකික භෞතික ආගමික ඉලක්ක පමණයි. ඉතින් ඔක්කොම එකට යන දේවල්. ආගමික ඉලක්කයි, භෞතික ඉලක්කයි, ලෞකික ඉලක්කයි මේ සියල්ලම එකට යන්නේ. ඒ නිසා ගැටලු තියෙනවා. නමුත් ඔය මේ ඝට්ටනේ නෑ. මේ ඇතුලේ තියෙන ඝට්ටනේ නෑ. මේ හරියට මේ උපමා කීපයක්ම කියන්න පුළුවනි. එකක් තමයි මේ මඩක එදෙනවා කියන්නේ. එතකොට දැන් ගොඩේ තමන්ට ගොඩට එන්න ඕනි කියන ඕනෙකම මේකෙ මෙහෙම ගියොත් විකට මේ දිල එල්ල ආය ළඟටත් එල්ල නායනු පහළට එරුණාම ආයේ ඉවරයි. එතනින් එහාට මේ අය ඉවරයි. ඊට කලින් බේරෙන්න ඕනේ. ඒ බව කලින්ම දන්න කෙනාට ජීවිතය පළවෙනි තැන දෙන්නේ කොහොම හරි මේකෙන් එළියට එන්න. මේ තව තව එරෙන්නේ නැතුව කොහොමද මේ ගොඩ එන්නේ කියන කාරණේ. ඉතින් අනිත් දේවලුත් කරනවා. ඒක හිතරු ගම එළියට එන්න බැරි නෑ. ඉතින් වතුර ටිකක් බොන්න ඕනේ, කන්න ඕනේ. මේ වගේ වැඩ ටිකක් තියෙනවානේ. ඒවත් කරනවා. ඒ කරන ගමන් වැඩිපුර අවධානය යොමු කරනවා කොහොම හරි තව වැඩි එරෙන්නේ නැතුව. තව තවත් එරුණොත් අර කෑම හොයන්න ගිහිල්ලා, වතුර හොයන්න ගිහිල්ලා, අනිත් සමාජ ජීවිතකම් කරන්න ගිහිල්ලා තව තව මේ තේරෙනවා නම් දවසකට පැය භාගයක් විතර ගොඩට ඉඳ දඟලලා අඟලක් විතර ගොඩට ඇවිල්ලා ඊට පස්සේ ඉතිරි මුළු කාලෙම තව අඩියක් විතර එරෙනවා. ඉතින් ආයෙත් පහුවදා පැය භාගයක් විතර මහන්සි නම් අඟල් භාගයක් විතර ගොඩට එනවා. උඩට එනවා. ඉතින් ආයෙ දවසම දඟලනවා. දඟලන්න දඟලන්න වෙන්නේ තව එරෙන එක නම් ඉතින් මේකේ තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියන්නේ ප්‍රතිඵලයක් නැහැ. අර වෙලාවට ලැබෙන පුංචි සහනය පමණයි. හැබැයි දැන් කෙනෙක් ඉන්නවා මේක දන්නේ නැති. මේ එරෙන බව දන්නේත් නැහැ. නහයෙන් පල නැහැ දෙන්නාට පස්සේ මැරෙන බව දන්නේත් නැහැ. උපන්නේත් මේ මඩවලේමයි. උපදිනකොට අනිත්‍යයි හිටියෙත් මඩවලේමයි. ඉතින් ඒ නිසා මේ ඒ එහෙම කෙනාට මේක ගඳයි, එරෙනවා, මේ අනතුරුදායකයි, ජීවිතේ නැති වෙනවා. ඒ ප්‍රශ්න නැහැ. එයාට ඒ ප්‍රශ්න ටික නැහැ. එයා ඉතින් ඒක ඇතුලේ මේ තියෙන දේවල් වලට රණ්ඩු වෙනවා, පොරකනවා, Tamanට වැඩියෙන් ගන්න ඕනේ කියලා හිතනවා. සදාකාලික ඉන්න ලැබෙනවා කියලා හිතනවා. ඒ සදාකාලික ඉන්න ලැබෙන්නේ නැහැ. නාය ළඟින් පල් නැහැ දෙන්නාම ඉවරයි. කොච්චර ගොඩ ගහගත්තත් ඒකක්වත් වැඩක් වෙන්නේ නැහැ. ගොඩ ගහ ගන්න ඔළුව උඩ එරෙන වේගය වැඩි වෙනවා. ඔළුව උඩ ගොඩ ගහ ගත්තේ නැති කෙනා එරෙනවට වැඩි වේගකින් ඔළුව උඩ බර පටවගත්ත කෙනා එරෙනවා. ඉතින් ඒ බව දන්නේ නැති කෙනා තව තව පටව ගන්නවා. මෙන්න අල්පේච්ච ජීවිතේ තේන්නේ උතනින්. මේ කාරණේ තේරුණාම තමයි අල්පේච්ච ජීවිතේ ප්‍රායෝගිකව සතුටින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අල්පේච්ච වුණත් ඒකේ සතුටක් නැහැ. හැබැයි දැන් මේ එරෙන බව තේරුණාම අල්පේච්ච වීමේ සතුටක් තියෙනවා. අල්පේච්ච වෙන්න වෙන්න එරෙන එක අඩු වෙනවා. බර අඩු වෙනවා. පොඩටෙන්ට ලේසි. ඒ වගේම මේ දවසකට කොච්චර එරෙනවද, නාහයට කොච්චර කිට්ටු වෙනවද? ඒ තීරණය වෙන්න ප්‍රබල සාධකයක් තමයි මොනතරම් බරද කියන එක. මොනතරම් දේවල් බරට අරන් තියෙනවද? එකතු කරගෙන රැස් කරගෙන ඔළුවට තියාගෙන ඉන්නවා. ඉතේ වටුණා අල්පේච්චන පොඩෙන්ට ලේසි. දැන් මේ ඔන්න එතකොට අල්පේච්ච වීම තුළ අනිත්‍යයට ආදර්ශයක් දෙන්න පුළුවන්. මේක හරි වැදගත් කාරණයක්. අපි සමාජගත කළ යුතු දේවල්, ඒ කියන්නේ කතාවෙන් ජීවීමෙන් සමාජගත කරන දේවල් තියෙනවා. සහ ආදර්ශයෙන් සමාජගත කරන දේවල්. එතෙන්දී මේ අපි අහනවා නම් ඔය ආවල් කෑම කාලා තියෙනවද? අර රෙස්ටෝරන්ට් එකෙන් කාලා තියෙනවද? අර ගිහින් තියෙනවද බලන්න? අර ගමන ගිහින් තියෙනවද? ට්‍රිප් එක ගේජර්නි එක ගියාද? ටුවර් එක අර ඇඳුම ගත්තද? මේ ඇඳුම දැන් මේව නම් අපි සමාජගත කරන්නේ අල්පේච්ඡතාව නොවේ සමාජගත කරන්නේ. ඒතර අපි කරන්නේ තව මිනිස්සු එරනවා. එරවන එක. එරෙන්න උදව් වෙනවා. දැන් අපි සැහැල්ලු වෙන්න උදව් කරන්නේ. ඒව නෙමෙයි කතා කරන්න ඕනේ. කෙනෙක් හම්බුනාම ඕවා නෙමෙයි අහන්න ඕනේ. තමන්ගේ අල්පේච්ඡතාවය ගැන කියන්න පුළුවන්. ඒක මේ අහංකාරයෙන් නොවේ. ඒ කියන සුවය ගැන කතා කරන්න. ආර්ථික සුවය, මානසික සුවය, විවේකයේ ගැන කියන්න පුළුවන්. නිරෝගීකම ගැන කතා කරන්න පුළුවන්. මේවා තමයි සමාජගත කරන්න ඕනේ. එතකොට අපිට කරන්න යුතුකමක් තියෙනවා. මේ අය මේ ඔක්කොම මඩවලේ තමයි ඉන්නේ. හැබැයි ඒ අයට මේ තව බරපටවන වෙනකොට ඒ අය පටව ගන්න බර අතහරින්න පටව ගත්තේ නැති බර පටව ගන්න නැතුව ඉන්න අපි ආදර්ශයෙන් සහ වචනින් දව කරන්න. ඒ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. හැබැයි අය ගොඩ ගන්න නම් අපිට බෑ. ඒක කරන්න බෑ. එහෙම එරෙන කෙනෙක් අපි අත් දෙකින් උස්සන්න කිව්වොත් අපි තව එරෙන එක තමයි වෙන්නේ. එයාට බලත් අපේ යකට ආම එයා අපි තව එරෙනවා. එයා ටිකක් හරි පොඩයි. නමුත් අපි එරෙයි තව. එතකොට දෙන්නම එරෙනවා. ඒ උදව් හරියට කරන්න පුළුවන් නම් අපි සම්පූර්ණයෙන්ම එරෙන්නේ නැති තැනකට ආවොත් තමයි. හොඳ ස්ථාවර භූමියකට අප පැමිණියොත් අන්න එතෙන්දී ඉතින් අත දීලා හරි, ඇඳුමක් දීලා, රණුවක් දීලා හරි, පොඩ්ඩේ ඇදලා හරි අපිට අනිත් එක්කෙනෙක්ව දැනෙන්නේක ගොඩට එන්න උත්සාහ කරන අයට අත දෙන්න පුළුවනි, උදව් කරන්න පුළුවන්. වෙයි අපිත් මඩවගුරු ඉඳගෙන නම් ඒක ආවත් එළියට ඇදලා ගන්න බැ. ගන්න උත්සාහ කරන්න වෙන්නේ ඒ අය දඟලනවා, අපි තව තව හෙරෙනවා. අපිට ගොඩ එන්නත් බැරි වෙනවා, ඒ කෙනෙක්වත් ගොඩට ගන්නත් බැරි වෙනවා. ඒ නිසා තමයි බෝධිසත්වයන් වහන්සේගේ අධිෂ්ඨානය තමන් එතරදී අනිත් අය එතර කරනවා කියන එක. නැතු අනිත් අය එතර කරවල තමන් එතර වෙනව නෙවෙයි. ඒ බෝධිසත්ව සංකල්පයේ මහායාන බුදුදහමින් නෑවිත් තියනවා කියන්නේ. හැබැයි ආවට මේ අපි තේරවාදී කලේ තේරවාදී ඕනේ කියන මේක හැදුවා මහායාන බෝධිසත්ව සංකල්පය. මහායාන බෝධිසත්ව සංකල්පයේ තමයි මේ කුමක්ද මේ සියලුම සත්වයන් සංසාරයෙන් එතර වෙනතුරු තමයි සංසාරේ ඉන්නවා. ඒක තමයි බෝධිසත්ව ප්‍රතිඥා. මොනම හේතුවක් නිසා තමයි සංසාරයෙන් ඉවත් වෙන්න, එතර වෙන්න සියලුම සත්වයන්ට සංසාරයෙන් එතර වෙන්න මඟ කියා දීලා එතර කරවලා තමයි එතර වෙන්නේ. ඒක ලේසි නෑ. ඒක මහා කරුණාවක් තියෙන මහා කෙලවරක් නැති කරුණාවක්. නැත්නම් ඒක කවදා මේක කාට පුළුවන්ද කියන එක දැන ඒ නිසා අපි හැදුව බෝධිසත්ත්ව සංකල්පයේ තමයි තමන් ඉතරනේ අනිත් අය ඉතර කරනවා. ඒක නම් ටිකක් ප්‍රායෝගිකයි. ඉතින් මේ විදිහට මේ සමබර කර ගැනීම තමයි අප කරන්නේ. අර මේ ඇසිරීම පැත්තෙන් අපි ආදර්ශයක් දෙන්න ඕනේ. ඇසිරීම පැත්තෙන්. විශේෂයෙන් අල්පේච්ඡතාව, ඉවසීම, සීබුද්ධිය මේවා සමාදේගත කරන්න.
බුදුන් වහන්සේ වැඩවෙසෙන කාලෙත් විවිධ අර්බුද තිබුණා කියලා අපි අහලා තියෙනවානේ. උදාහරණයක් වශයෙන් ප්‍රාන්ත අතර තිබ්බ ජල ප්‍රශ්න වගේ දේවල් බුදුන් වහන්සේ මැදිහත්වීම නිසා ඒ ගැටළු විසඳගත්තා. ඒ වගේ අදර්ශ ටිකක් අපි එකතු කරගත්තොත් වර්තමාන සමාජයට හොඳ ගැම්මක් දෙන්න පුළුවන් නේද?
ඒක තමයි ඒ අඩුව තමයි අපිට හොඳටම පේන්නේ. මොකද්ද මේ අද සමාජයේ ආධ්‍යාත්මික නායකත්වයක් නැතිකම. මේ ආගමික නායකත්වය නෙවෙයි, ආගමික නායකත්වය තිබෙනවනේ. මේ ආධ්‍යාත්මික නායකත්වයක් නෑ. ඒ අඩුව තියෙනවා. ඒ අඩුව එක දවසින් දෙකෙන්නම් පිරෙන එකක් නෑ. එහෙම ආධ්‍යාත්මික පෞරුෂයක් ගොඩනැගෙන්න අවශ්‍ය පාරිසරික සමාජික කාරණා අපි හිතාමතාම වගේ විනාශ කරලා තියෙනවා. අධ්‍යාපනයේ විනාශ කරලා තියෙනවා. ආර්ථික ක්‍රමයේ විනාශ කරලා තියෙනවා. ඉතින් දේශපාලන ක්‍රමයේ විනාශ කරලා ආධුනික පැත්තෙනුත් විනාශ කළ මේ හැම පැත්තෙම විනාශ කරමින් යන නිසා එහෙම මේ මෑත පේන අනාගතේ නම් එහෙම එකපාරට මේ කවුරු මොනවා කිව්වත් මේ ප්‍රතිහාරයක් වගේ කවුරු හරි පහළ වෙයි කියලා එහෙම නම් වෙයි කියලා හිතන්න බෑ. මේකින් මේ එහෙම කියලා කල්දාන්නත් බෑ. පුළුවන් විදිහට අපි උත්සාහ කරන්න ඕනේ. එහෙම බුදුන් වහන්සේට පුළුවන් උනේ ගගමැද්දට වැඩම කර ඔය ප්‍රශ්නේ අහන්න. උන්වහන්සේගේ තිබිච්ච ආධ්‍යාත්මික පෞරුෂය නිසා උන්වහන්සේ වටිනාකම දුන්නේ ජීවිතයට, සජීවී බවට, භෞතික දේට නොවේ. භෞතික දේ උන්වහන්සේ ගණන් ගත්තේම නැහැ. කිසිම ගණන් ගැනීමක් භෞතික දේකට තිබුණේ නැහැ. උන්වහන්සේ වටිනාකම දුන්නේ සජීවී බව. ඒ නිසා උන්වහන්සේව වැඩි වටින්නේ සජීවී බවද වතුරද? ජීවිතේද වතුරද? ඒකත් ඒ කාගේවත් ජීවිතනේ ඔබේ ජීවිතද වැඩි වටින්නේ වතුරද? මොකද මේ යුද්ධෙදී ඔබට ඔබව නැති වෙනවා. බොහෝ දෙනෙක් මැරෙයි. ඔබ මැරෙයි. ඉතින් ඔබ මැරිලා මේ වතුර වල මොකද තියෙන වටිනාකම? එහෙම ප්‍රශ්නයක් මේ අහන්න තරමට එහෙම මේ දැනකට යන්නේ කවුද? පැත්තක් ගන්නවා මිස්ස. හොඳට බලන්න අද වෙන්නේ. ඒ පැත්තක් කිසියම් දෙයකට වාද කරන විට, අරකල කරන විට, යුද්ධ කරන විට එක පැත්තක් ගන්නවා මිස්ස. ඒ හරි මැදට ගිහිල්ලා දෙපැත්තටම සාධාරණය වෙන විදිහට දෙපැත්තේම හදවත්වලට යා ආත්මීය අවශ්‍යතාවට ආමන්ත්‍රණය වීමක් වෙන්නේ නැහැ. එහෙම කරන්න නම් ඉතින් නොබැඳුණු කෙනෙක් වෙන්න ඕන. කිසිම දෙයකට බැඳුණු නැති කෙනෙක්. මෙතන මේ අපිට මේ සියල්ල අතර අපට අනාගතයක් කියා දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ අපේ ළමයි. ඒ නිසා මේ ළමයින්ට මේ ආධ්‍යාත්මික පෞරුෂයේ පිළිබඳ පණිවිඩය දෙන්න. ආධ්‍යාත්මිකව පෞරුෂයක් තියෙන කෙනෙක් වෙන්න. ඒ පෞරුෂය ගැන වැඩි කතා කරන්නේ නැහැ කොහෙවත්. ගෙදර කතා කරන්නේ නැහැ පෞරුෂය ගැන. පෞරුෂය මොකද්ද කියන එක දන්නේ නැහැ. පාසල් වල කතා කරේ හරීම පටු අදහසකට ගෙනල්ලා තියෙන පෞරුෂය. ඊට වැඩිය පෞරුෂයට වැඩිය එලකියුෂන් වලට වටිනාකමක් තියෙනවා. හැම දෙයකම පෞරුෂයට වැඩි වටිනාකමක් තියෙන. ඉතින් ඒ නිසා නෑ හැම දෙයක්ම තියෙන පෞරුෂයක් නැති සමාජයක් තමයි ඇති වෙලා තියෙන්නේ. නෑ ළමයින්ට ඒ පෞරුෂය සංවේදී බව. සංවේදී බව. සෞන්දර්යය. දැන් මෙන්න මේ කාරණා හඳුනා දෙන්න. මේක තමයි ආගම කියන්නේ. ආගම ආගමික වටිනාකමක් කියන්නේ මේවට. ඉතින් එතනින් පටන් ගත්තොත් නම් ගෙදරින් පාසලේ දහම් පාසලේ එම් පටන් ගත්තොත් තව අවුරුදු 10ක් 15ක් විතර යන විට නම් අපිට සුබ ප්‍රාර්ථනයක් සුබ සිහිනයක් දකින්න පුළුවන් වෙයි. හැබැයි අපි අද පටන් ගන්න
ගැටලුව තියෙන්නේ අපි තේරවාද බෞද්ධ රටක් විදියට තමයි නම් කරන්නේ. තේරවාද බෞද්ධ රටක් විදියට තමයි අපි අපේ පම්පෝරිය ගහගෙන ලේබලේ ගහගෙන හැම දෙයක්ම කරන්නේ නේ සර්. ඒක තමයි ලෝකයට කියන්නේ ඉතිහාසයේ තුල පවා ඒ විදේශිකයන් අපේ රටට ඇවිල්ලා දහම් ඉගෙනගෙන ඒ අය අපහු ගියා. එහෙම රටක් මේ අදත්තේ තේරවාද ලේබල් එක තියෙනවා. අගය කරන අය ගොඩක් ඉන්නවා. නමුත් ඒ සංගවිලා තියෙන ඒ තේරවාද ඒ හර පද්ධතින් මතු නොකරන්න ඒ සමාජ සන්දර්භයක් ඉන්නේ නැති ගතියක් තියෙන තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් මෙහෙයක් නෙමෙයි කියන තත්ත්වෙටපත් වෙනවා. දැන් බුදුන් වහන්සේ ඉන්න කාලේ නම් බුදුන් වහන්සේ රහතන් වහන්සේලා ඒ ආධ්‍යාත්මික බලයක් තිබුණා. නමුත් අද මේ සමාජය ආයතනයක් ආයතන හරහා එන්නේ ඔක්කොම ආයතන හතරනේ දර්ශන බිහි වෙන්නේ ඔක්කොම උත්තර මේ ආධ්‍යාත්මය හරහා නෙමෙයි. ඉතින් හරි අමාරුයි නේද සර් ඒක ගොඩනගන්න. ඒ කියන්නේ පුද්ගලිකය තනි තනි විදියට කරන්න පුළුවන් පැත්තකට වෙලා. ඒ හැරෙන්න ඉතින් ඥානම මට නම් පේන්න හරි අඩුයි. තනි තනියෙන් කරන්න පුළුවන් විතරයි තීන්දුව කරගන්න වෙන්නේ. ඒ හැරෙන්න සමාජයට වෙන විදියක් දෙන්න පුළුවන් ආධ්‍යාත්ම නායකයෙක් ගන්න හිතාගන්නම අමාරුයි නේද සර්. මන්දනේ මම මේ පොඩ්ඩක් හිතන්නේ.
පටන් ගන්න වෙන්නේ නම් තනි තනිවම තමා. තනි තනිව පටන් ගත්තොත් ඉතින් ඒ ඕනෑකම අවශ්‍යතාව ඒ හැකියාව තියෙන අය ඊට පස්සේ එකතු වෙයි. ඒ නිසා කොහෙන් හරි තනියෙන් පටන් ගන්න ඕනේ. ගෙදරින් හරි කොහෙන් හරි තේරවාද කියන අදහස මේ තේරවාද කියන්නේ භික්ෂූන් වහන්සේලා කියන අදහසනේ. තේර කියන්නේ භික්ෂූන් වහන්සේලා. ඒතර උන්වහන්සේලාගේ වාදේ කියන්නේ උන්වහන්සේලාගේ ඉගැන්වීම. බුදුදහමේ මේ තේරවාද කියන්නේ උන්වහන්සේලා ලියපු අටුවා එහෙම තියෙනවා. බුද්ධ වචනේ විග්‍රහ කරලා ඒ අටුවා සීමාව ඇතුලේ අටුවා ඇතුලේ තමයි අපි බුදුදහම විග්‍රහ කරගන්නේ. ඒක තමයි තේරවාද කියන්නේ. අපි සූත්‍ර වෙනස් කරන්න ගියේ නැහැ. සූත්‍ර වලට එකතු කරන්න ගියේ නැහැ. ඒ තියෙන ටික එහෙම තියෙන්නේ ඩේටික් පරිස්සම් කරා. හැබැයි ඒවට අපිට ඕන විදිහට අර්ථකථන දුන්නා. අපිට ඕන කියන්නේ ඒ කාලේ කිය රාතන් වහන්සේලා හරි නොරහත් භික්ෂුන් වහන්සේලා හරි අර්ථකථන දුන්නා. අටුවා ලිව්වා. ඒ අටුවා වලට ටීකා ලිව්වා. ඒ ටීකා තේරෙන්නේ නැතුනම ටිප්පණී ලිව්වා. ඒ විදිහට මේවා මේ අර මූලික සූත්‍ර ඒ සූත්‍ර විනය අභිධර්ම ටික තියාගෙන ඒවට අර්ථකථන දුන්නා. ඒ අර්ථකථන ඇතුලේ බුදුදහම විග්‍රහ කිරීම තමයි ථේරවාද කියන්නේ. මහායාන කියන්නේ එයයි සූත්‍ර එකතු කළා මේකට. බුදුන් වහන්සේ දේශනා කළා කියලා සූත්‍ර ටික එකතු කළා කියලා. ටිකක් නෙමෙයි. සෑන් ප්‍රමාණ එකතු කරලා ඒවට ඒවා වෙනස්ම සූත්‍ර වෙනස්ම දේශනා තියෙනවා. සාමාන්‍ය ථේරවාදී කෙනෙකුට ඔළුවේ අත ගහ ගන්න හිතෙන දේශනා තියෙන. ඉතින් අද හැබැයි ওই දෙකටම ප්‍රතික්ෂේප කළ මූලික බුදු සමය කියලා කොයින පිරිසක් ඉන්නවා. ථේරවාදෙත් නෙමෙයි මහායානෙත් නෙමෙයි මූලික බුදු සමය මොකද? ඒලි බුදු සමය කියලා. දෙවිතුත් නැසේ බුදුන් වහන්සේ දේශනා කළේ මොනවද? මේ අටුවාත් නෙමෙයි එකතු කරපු සූත්‍රත් නෙමෙයි කියන්නේ. ඒක විතරක් හොයන ඒ අනුවම ජීවත් වෙන්න උත්සාහ කරන පිරිසක් තියෙනවා. කොහොම හරි මේ මෙතන වැදගත් වෙන්නේ ඔය එකක්වත් නෙවෙයි. ථේරවාදෙද මහායානෙද මූලික බුද්ධ සමයේද කියන කාරණේ නෙවෙයි වැදගත්. මොකක් කරේ අපි අවංකව කරනවාද කියන එක. අවංකද මේ අපි මේවා කියනවා විතරද නැත්නම් අපේ ජීවිතේ තියනවද? ජීවිතේ මේකට කැපවීමක් කරනවද? එතෙන්දි තමයි හරි මේ විහිළුවකට ලක් වෙන්නේ. ලංකා විහිළුවකට ලක් වෙන්නේ යන්නේ එතනදී. ওই කියන දේවල් කොහෙද තියෙන්නේ? තියෙන්නේ කොයි විදිහෙම අපිට කියන්නේ නැහැ. අහවල් පොතේ, අහවල් පිටුවේ, අහවල් පරිච්ඡේදේ තමයි තියෙන්නේ. ඒ අරනම් කියන්න දෙයක් නැහැ. කියන්න දේවල් තියෙනවා. නැත්තේ නැහැ. නමුත් ඉතින් ප්‍රායෝගිකව වැඩි පේන්ට් නැහැ. ප්‍රායෝගිකව පේන්ට් නැති දෙයක් දහමක් පේන්ට් බෑ. දහමක් වෙන්න බෑ. ඒ මේ විනාශයට ලොකු හේතුවක් වුණා. මේ විචාර බුද්ධිය නැතිකම. විචාර බුද්ධිය තිබ්බන හොයනවා අහනවා. එහෙමනම් ලේසි කෙනෙක්ට යමක් කියන්න බෑ. කියන්නේ ගියාම අහන ඔයාව කියන්නේ ඔයා දන්න දෙයක්ද? විචාර බුද්ධිය තියෙන කෙනෙක් අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔබ ඔය කියන්නේ ඇහුව දෙයක්ද? කියවපු දෙයක්ද? ඉතුරු දෙයක්ද? නැත්නම් අත්දකින්න දෙයක්ද? මේ කාටවත් පහර ගහන්න නෙමෙයි. කවුරුවත් හෙලා දකින්න නෙමෙයි. නමුත් දැන් කෙනෙකුට මේ කියන දේ අනුව ජීවත් වෙන්න ඕන නම් යා මාර්ගයක් හොයනවා නම් මාර්ගයක් හොයන්න ඕනේ. මාර්ගයක් හොයන්නේ යන්නනේ. ඒතර යන්න නම් මේක යන්න පුළුවන් මාර්ගයක්ද කියලා කලින් දැනගන්න ඕනේ. එහෙනම් කවුරු හරි ගිහිල්ලා තියනවද මේ පාර? ගිහිල්ලා නැත්තම් කවුරු හරි පොතක් බලාගෙන පාරක් කියනවා. නැත්තම් හිතච්ච දෙයක් කියනවා පාරක් විදිහට. නැත්තම් කවුරු හරි Tamanට කිව්ව පාරක් කියනවා. Taman ගිහිල්ලා නැහැ. ඒතර ඒක අහන කෙනා අමාරු වෙටින්න පුළුවන්. අමාරුද වැටෙන්නත් පුළුවන් අමාරු වැටෙන්නත් පුළුවන් ඒ නිසා අහන කෙනා සිත් සිහි බුද්ධිය තියෙනවා නම් විචාර බුද්ධිය තියෙනවා නම් එයා අනිවාර්යෙන් මේ ප්‍රශ්නය අහනවා ඔබතුමා ඔබතුමිය මට මේ පාරක් කියවන්න දැන් මේ පාර ඔබතුමා ඔබතුමිය දන්නේ කොහොමද කොහොමද දන්නේ පොතකින් කියවලද නැත්නම් කෙනෙක්ගෙන් අහගෙනද ඉතිච්ච ඉතිච්ච නිකන් සිතවිල්ලක් එහෙම නැත්තම් සිතවිල්ලක් කියන්නේ තාර්කානුකූලව හිතලා ආ මෙහෙම කියොත් මෙහෙම මෙතෙන්ට වැටේ එහෙම හිතලාද එහෙම නැත්තම් ගිහිල්ලාද කියන්නේ. එතකොට දැන් මේ ප්‍රශ්නේ අහනවා නම් ශ්‍රාවකයන් මේ ප්‍රශ්නේ අහනවා කියලා හිතන්නේ. යමක් අවවාදයක් දෙනකොට ඔන්න ඔය ප්‍රශ්නේ අහනවා. අහනවා නම් අවවාද දෙන්න කලින් ආදර්ශේ ඒ අනුව පිහිටන්ට වෙනවා කියන එක. මොනවා කිව්වත් තේරවාද කිව්වත් මහායාන කිව්වත් මූලික බුදු සමය කිව්වත් වෙන මොනවා කිව්වත් විචාර බුද්ධියක් තියෙන සමාජයක නම් ඉප කියන්න බෑ. ආවට ගියාට කියන්න බැරි වෙනවා. ඉප කියන්නේ නම් මම මේ කියන්නේ ආවල් පොතේ තියෙන දේ. ඉතින් ඒක දැන් නම් කියන්න ඕනේ නෑ. පොත දැන් කියන්න ඕනේ නෑ. දැන් පොත් කියවන්න පුළුවන් ඕනි කෙනෙකුට. ඒක අහන්නත් පුළුවනි. ඒ විවිධ පහසුකම් තියෙනවනේ. එහෙම නැති කාලෙක නම් පොතේ තියෙන දේ කිව්වට කමක් නෑ. හැමෝටම සාක්ෂරතාවේ නෑ. පුතුත් නෑ හැමෝටම. කියවන්න වෙලාවකුත් නෑ. ඒ නිසා මාස කර දවසක් එකතු වෙලා පොත කියවපු කෙනෙක් නොකියපු අය කියලා දෙනවා. හැබැයි අදේ අවශ්‍ය නෑ. ඒ වගේම තව කෙනෙක් කියපු එකක් කියන්න ඕනෙත් නෑ. එයාට අර අහන ඉන්න අයට කෙලිම ගිහලා ඒක අහකට පුළුවන්. හිතන හිතන එක හිතන තර්කානුකූලව හිතන එකයි ඊළඟට අත්දැකීමයි තමයි ඉතුරු වෙන්නේ. එහෙමනම් එහෙමනම් මේ தත්ත්වෙ ඊට වැඩිය වෙනස් වෙනවා. මේකට අපි වග කියන්නේ. අපි කියන්නේ අහන අය. අයි අපි විචාර බුද්ධිය සී බුද්ධිය මේව අහන්නේ නැත්තේ. තර්ක කරන්න නෙවෙයි, වාද කරන්න නෙවෙයි, දේශකයව අමාරු දාන්න නෙවෙයි. ඒ ඒවත් නෙමෙයි. අපිට අවංකවම ආරක් ඕනේ යන්න. ඒ අවංක ඕනකමින් අපි මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. මේ පාරේ ඔබතුමා ඔබතුමි ඉන්න තියෙනවා. මේ අපිට යන්න කියන පාරේ ඔබතුමා ඔබතුමි ඉන්න තියෙනවා. ඒ අහන්නේ ඇලෝඩ් ලක් කරන්න නෙමෙයි. අපිට යන්න ඕනේ නිසා. මේ මහන්ඳ පටන් ගත්ත කියලා හිතන්න. ප්‍රසිද්ධිය හන්න ඕනෙත් නෑ. අපි ප්‍රසිද්ධියක් පැත්තකින් තියපු කෙනෙක් ප්‍රසිද්ධ දේශනයක් කරාම පෞද්ගලික වර්ගයේ මේ මහන්ඳ පුළුවන් නම් කියන අය කොච්චර පරිස්සම් වෙයිද? අවට කියන කතා කරන්න බැරි වෙනවනේ ඊට පස්සේ කියන්නෙත් නෑ. එතකොට මේ දේශකයාටත් අපි කරන උදව්වක්. දේශකයා ටිකක් හිතනවා අනේ මං ඊට පස්සේ යමක් කියන්න කලින් ඒක කරලා බලන්න. මන් දන්න එකක් අත්දැකීමෙන් දන්න දෙයක් තමයි කියන්නේ. මෙතන වගකීමක් නැතිකම මේ ව්‍යසනයට ලොකු හේතුවක්, මේ කරා වැටීමට නායෑමට ලොකු හේතුවක් තමයි වගකීමක් නැති. අපි වගකීමක් නැහැ කියන එක එක පිළිසකට විතරක් දානවා නෑ. අපි වගකීමක් නෑ. අපි මේ ශ්‍රාවකයන් විදිහට අපි වගකීමක් නෑ. අපි ඔයහනවා. ඔතියා නැ අපේ වගකීමක් තියෙන සිහිබුද්ධියෙන් අහන්න. සිහිබුද්ධියෙන් අහනවා කියන්නේ අවධානයෙන් අහනවා. මොනවද කියන්නේ? සිහියෙන් අහනවා. ඒ කියන්නේ අපේ හිතේ ඇති වෙන ප්‍රතික්‍රියා අපි දකින්න ඕනේ. ඊළඟට මේ දේශනයේ මුලමැද අග එකට ගැලපෙනවද කියලා බලන්න ඕනේ. මුලින් කියව කාරණේ මැදින් ප්‍රතික්ෂේප වෙනවද, අගින් වෙනම නිගමනයකට එනවද බලන්න ඕනේ. සහ මෙතන පාරක් තියනවාද බලන්න. දේශනය කාලේ වුණාම බලන්න මේකේ පාරක් තියනවාද යන්න. මාර්ගයත් මේ කිව්වේ. මාර්ගයක් නක් කිව්වේ. ඊට පස්සේ අහන්න ඕනේ මේ මාර්ගය ඔබතුමා ඔබතුමිය කොහොමද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? එයා අහන්නේ මේ කිසිම දෙයක් ඒක බොහොම ගෞරවයෙන් යථාර්ථවත් නියතමානී වාදයක්. මෙතන අපේ වගකීම අපි පැහැර හැරලා අනිත් අය වගකීම් පැහැර හැරියා කියලා අපි හරි කැමති නේ. එහෙම දොස් කියන්නේ නැහැ. මෙතන මතරම් පේන කේ තමයි අපි අපේ වගකීම පැහැර හැරෙන්නේ ශ්‍රාවකයන්ට. ඒ නිසා තමයි දේශකයන්ට හිතන හිතන දේ ඔහේ කියන්න පුළුවන්. ඒ කියන හැම එකක්ම අපි හිතනවා ධර්ම දේශනයක් කියලා. පණක් කියන්නේ ඒ අඩුව ඒ දුර්වලකම අපි අඳුනගෙන අපි ඒ දුර්වලකම නැති කරගන්න උත්සාහ කරන්න.
බොහෝ කාරණා පැහැදිලි සර්. සරට ගොඩාක් පිං.
ඒ වගේම ගුරුතුමනි දැන් අපිට දැන් අපි ඉගෙනුකෝ අපිට යම්කිසි හරි දෙයක් හම්බ වුණා, එහෙම නැත්නම් අපිට මාර්ගයේ කියන තැනක් අපට හමු වුණොත් අපි තවත් එක්කෙනෙක් හරි එකට යොමු කරනවා නම් මේක තව චුට්ටක් අපිට මේ ගම් අනිත් අයට උදව් කරගෙන යනවා නම් අපේ ගමන තව චුට්ටක් සාර්ථක වෙනව නේද ගුරුතුමනි?
ඔව් මේ එහෙම එනවනේ. ඉතින් අපිට මේ ලොකු රසවත් කෑමක් ලැබුණාම තනියම කන්න හිතෙන්නේ නැහැනේ, කවුරු හරි එක්ක බෙදා ගන්න හිතෙන්නේ. ඉතින් ඒක මේ හිතෙන ගතිය ඕනම දෙයකට පොදුයි, ධර්මයටත් පොදුයි. ඒ අන්ත කළ යුතු දෙයක්. ඒ සුදුසු පිරිසක් හොයා ගන්න ඕනේ, හැමෝටම කියන්න බෑ. ඒ කිව්වා විහිළුවක් වෙනවා. ඉතින් අපි වෙලාව බලන්න ඕනේ. සුදුසු කෙනා, සුදුසු තැන, සුදුසු වෙලාව සහ සුදුසු උපාය. කියන්නේ මොන වචනද, කොයි විදිහටද මේ පණිවිඩය දෙන්නේ. මේ කාරණා හතර හරියට හොයාගන්න පුළුවන් නම් ඉතින් හොයාගන්න පුළුවන් කියන්නේ මේ කාරණා හතර හරියට හොයාගෙන තමයි මේ බෙදා ගැනීම පණිවිඩය දෙන්න ඕනේ. මේ මාර්ගයට කෙනෙක් ගන්න ඕනේ, මාර්ගයේ කෙනෙකුට පෙන්නන්න ඕනේ. සුදුසු කෙනා සුදුසු වෙලාවේ සුදුසු තැන අවස්ථාවේ තැන සුදුසු මාධ්‍යයේ සුදුසු මාර්ගයේ. එහෙම නැතුව එකක් හරි යහම යියොත් එහෙම ඒක ලොකු පටලැවිල්ලක් වෙනවා. එක අවුලක්, එක වාදයක්, විහිළුවක්, එකකට ආගමක් බවට පත් වෙනවා. මාර්ගයේ පැත්තකට කියන ආගමක් බවට පත් වෙනවා. වදිතා දහන්න, පුදන්න, ප්‍රාර්ථනා කරන්න තියෙන දේක් බවට පත් වෙනවා. ඒව ඕනි තරම් තියෙනවනේ. දැන් ඕනි තරම් ප්‍රාර්ථනා, ඇදහිීම්, වන්දනා තියෙනවනේ. ඒකට අලුතෙන් අපි හිතු කරන්න ඕනේ නැහැ. තියෙන ඒවා තිබුණා, ඒවා නැති කරන්න ඕනේ නැහැ. ඒ වගේ හොදකුත් වෙනවනේ. නැත්නම් මාර්ගයක් අඩුවට තියෙන මාර්ගයක් කියන්නේ නම් අපි ඔය කාරණා හතර ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. සහ මේ යාන්ට කෙනෙක් හදනකොට ඇති වෙන යාට ඇති වෙන ගැටලු ගැන අපිට අත්දැකීමෙන් ඒ විසඳන හැටි කියන්න පුළුවන් වෙන්න. ඒ අපිට අත්දැකීම තියෙන්න ඕනේ. ඒ පාරේ යන්න හදනකොට මොන වගේ ගැටලු එනවද කියන එක. එක එකනානි ගැටලු වෙනස් වෙන්න පුළුවනි. නම් පොදු ගැටලු ටිකකුත් තියෙනවා. ඒ ගැටලු එන්න පුළුවන් කියන එක අපි කලින් දැනගන්න ඕනේ. කෙනෙක් මේ පාරට ගන්නකොට එයාට මේ ගැටලු එන්න පුළුවන්. ඒ ගැටලු අහම අනේ මන්නම් දන්නේ නැහැ ඒක මත. එහෙම කියන්න බෑ. අපි ආව පාරට ගන්නවා නම් අපේ වගකීම ඒ ගැටලු මතුවෙනකොට ඒකට සුසු මඟ පෙන්වීමක් දෙන එක. අපි දෙන්න ඕනේ. එහෙම නැත්නම් සුසු කෙනෙක් ළඟට අපි එක්ක යන්න. ඒක අපේ වගකීමක්. අනේ මන්නම් දන්නේ නැහැ, මම ඔච්චර භාවනා කළේ නැහැ, ඔය ආයෙත් මෙහෙම කියන්න බෑ. ඒ අනේ ඒ වගකීමත් අපි ගන්න ලෑස්ති වෙලා තමයි මේ මාර්ගයේ ගැන තව කෙනෙකුට කියන්නේ.
පැහැදිලි ගුරුතුමනි, පෙරවන් සත්‍යයි.
අවසරයි ගුරුතුමනි. මේ පුණි කාරණාවක් සිහිපත් වුණා මේ මාර්ගයට ගැනීම සම්බන්ධව. චුට්ටක් ඒක කියන්න අවතරයිද? ගුරුතුමනි, මේ ඔබතුමාගේ දේශනාවක් අහලා ඉන්න අවස්ථාවක, එළියට එන අවස්ථාවක මට මතකයි කෙනෙක් ඇවිල්ලා ඔබතුමාගෙන් ඇහුවා මේ කොහෙද එහෙම කියලා විස්තර සාමාන්‍යයෙන් කතා කරලා. ඊට පස්සේ ඔබතුමාව ඇහුවා ඊට ඇත්තටින් කොහොමද භාවනා කරනවද කියලා. එයා කිව්වා අනේ නේ මට කවදාවත් භාවනා කරන්න බෑ කිව්වා. ඔබතුමා දීපු පිළිතුර තමයි ඇයි භාවනා කරන්න එපා, භාවනා කරන්න නිකන් ඉන්න, ඔය ඉන්න වගේ හොඳට ඉන්න කියලා ඔබතුමා ඒ වෙලාවේ හුදු පිළිතුරු දුන්නා. ඊට පස්සේ ඉදායි ඒ කතාව ඉවරුණා. ඊට දවස් දෙක තුනකට පස්සේ ඔහු නැවත මට මාව හොයාගෙන ඇවිල්ලා මාත් එක්ක කිව්වා මෙතෙක් කාලයක් මම අහපු අය හැමෝම කිව්වේ මේ එපා භාවනා කරන්න කියලා කිව්වේ නැහැ. කොහොම හරි උත්සාහ කරන්න භාවනා කරන්න කියලායි මට පණිවිඩය දුන්නේ. නමුත් මේ ගුරුතුමා විතරක් කිව්වනේ එපා ඕනේ නැහැ භාවනා කරන්න විවිධිට ඉන්න කියලා. ඒ නිසා මම අද ඉඳලම පටන් ගන්නවා මේ වැඩේ. ඇත්තටම ਉਹ එදා ඉඳලා බොහෝම කැමැත්තෙන් මේ මාර්ගයට යොමු වුණා. යොමු වෙලා බොහොම හොඳින් කටයුතු කරගෙන ආවා. ඉතින් මට මේ හරි සතුටුයි මේ මොකද මේ එයා ඒ වෙලාවේ එයාට ලැබිච්ච පිළිතුර නිසා එයා මාර්ගයට ආපු හැටි. ඒ ලැබිච්ච පිළිතුරත් එක්කලා එයාගේ හිත වෙනස් වෙලා ආපු හැටි කොච්චර ශෝක්ද කියලා මට පොඩ්ඩක් මතක් වුණා මේ වෙලාවේ. ඒක මේ මොකටම දැනගන්න පොඩ්ඩක් මතක් කරගන්න. අවසරයි.
ඔව් අවුරුදු ගානකට පරණ සිදුවීමක් නේද?
එහෙමයි.
ඔව් මේ ඔව් මේ මහත්තයා මේ මටනේ එදා විතරයි හම්බ වුනේ. ඊට කලින් හම්බෙලත් නැහැ. ඊට පස්සේ හම්බුනේත් නැහැ.
එහෙමයි.
ඔය එතුමා ඒ ඇහුවේ මේ ඇහුවාම මේ කියන්නේ භාවනා කරන්න බැලුවා බැරි වුණා. පොදෙනකින් උපදේශ ගත්තා. හැබැයි එකක්වත් හරි ගියේ නැහැ. මම භාවනා කරන්න බෑ කියලා කිව්වේ.
එහෙමයි.
ඒ එතනදි මේ තවත් උපදේශයක් දීලා වැඩක් නැහැ. තේරුමක් නැහැ තව උපදේශයක් දුන්නා කියලා මේ ඒක ඇහෙන්නේ නැහැ. ඒක ඇහුණට ඒක කරන්නේ නැහැ. කරන්නත් බැහැ. ඒ නිසා තමයි ඉතින් මොකටද කරන්නේ බැරි නම් මොකක්ද කරන්න දන්නේ. මොකටද භාවනා කරන්න දුක් විඳින්නේ. ඊට වැඩි දුක් භාවනා නොකර සතුටින් ඉන්න පුළුවන්
කියලා.
හැබැයි එහෙම කියන්නේ ඉතිම තුල එතුමාට එතුමා ඇතුලේ අත මේ සීබුද්ධි කියන එක ඇති වුණා. ඒකයි මේ එතන මේ කමඨානක් වගේ දෙයක් නේ උනේ එතන ඉපාසුනවා. ඒ තමයි බලාපොරොත්තු නැහැ එහෙම කියයි. දැන් කොහොම හරි භාවනා කරන්න ඒක අතන ඉන්න එපා බෑ කියලා නෑ. කොහොම හරි කරන්න කවදරි පුළුවන් මේ දේ වගේ උත්තරයක් බලාපොරොත්තුනේ. කොහොමත් භාවනා ගුරුවරයෙක්ගෙන් මේ උත්තරයක් එතුමා බලාපොරොත්තුනේ නෑ. කාගෙන් බලාපොරොත්තුනක් මේ ඉපාවු කරන්න බැරි නම් වෙන උත්තර.
ඒක තමයි මම
කරේ ඇතුළෙම අර බෑ කියන එක නැති වෙලා. ඒකෙන් උනන්දුවක් ඇති තමයි දැන් ඉතින් මම කාර්යයක් භාවනා කළා අනේ ඉතින්.
ඔහොම හොඳින් භාවනා කරගෙන ආව මේ මේ මෑතකදී හරි සිහර්දා බාධකින් නැති වුණා. ඒක හොඳින් කටයුතු කරගෙන ආවා.
ඒක තමයි. කරන්න කියන්න ඕනේ වෙලාවලුත් තියෙනවා, එපා කියන්න ඕනේ වෙලාවලුත් තියෙනවා. මේ වෙන් කරගන්න එක තමයි අමාරු දෙයක් නැත්තේ. හොඳයි, එහෙමනම් හිතවතුනි අපි සැලසුම් කළ කාලයට වඩා වැඩි කාලයක් ගියා මේ මේ විචාර බුද්ධිය සී බුද්ධිය ඇති වෙන හැටි නැති වෙන හැටි සා නැවත ඇති කර ගන්න හැටි ගැන කොච්චර කිව්වත් මදි. මොකද බොහොම ශනිකව නැති වෙන දේ තමයි සී බුද්ධිය. සී බුද්ධිය නැති වුණාට පස්සේ ඕනෙම දෙයක් අපේ අතින් වෙන්න පුළුවන්. ඒ නිසා නැවත මේ කාරණය අවධාරණයම කරනවා. අවධාරණය කරන්න ඕනේ. කවුරු හරි ඉන්න ඕනේ අපිට ආයි කියන්න. සීබුද්ධිය ඇති කරගන්න, සීබුද්ධිය ඇති කරගන්න කියලා. ඉතින් ඒක අපිටම කියාගන්න පුළුවන් නම් හරි වටිනවා. නැවත අපිට මතක් කරගන්න සීබුද්ධියෙන්ද ඉන්නේ. මේ සීබුද්ධියෙන්ද මේ වහන්නේ. සීබුද්ධියෙන් ඔය තීරණ ගන්නෙ, සීබුද්ධියෙන්ද ගත්ත තීරණ ක්‍රියාත්මක කරන්නේ. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් නම් හරි වටිනවා. මොකද මේ අහන්න බැරි වෙලා පසුතැවෙන වෙලාවට ප්‍රමාද වැඩි. ඉතින් මේ එහෙම නොවෙන්න මේ ලැබෙන අවස්ථාව මොන තරම් වටිනවද? මේ අවස්ථාව අපිට මේ එකතු වෙන්න වේදිකාවක් හදලා දුන්න හැම දිනාටම අපි පින්දෙනවට වැඩිය අපේ ෘතවේදීත්වය පළ කරනවා, අගය කිරීම කරනවා. ඒ හැම දිනාටම හැම දිනාම නියෝජනය කරන ඒ ડોક્ટર සුජාන්ති මෙනෙවියට ඒ වගේම සම්බන්ධ වෙන හැම දිනාටම සහ සාරාංශය කියලා ඒ කියලා බෙදා දෙන හැම දිනාටම දේශනීයට වැඩිය සාරාංශය වදිනවා හොඳටම ඒ පුණ්‍යානුමෝදනාව කෘතවේදීත්වය පිරිනමමින් හිතවතුනි අපි නවතිමු හැම දිනාටම සෙතක්ම වේවා ශාන්තියක්ම වේවා සැනසිල්ලක්ම වේවා.